ඇත්තටම කියනවා නම් දරුවනේ, මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ ලංකා සමාජය සම්පූර්ණ පරිවර්තනයකට ලක් වෙනවා. දේශපාලනික ක්ෂේත්‍රය, ආර්ථික ක්ෂේත්‍රය, සමාජ ආගමික මේ සෑම ක්ෂේත්‍රයක් තුළම පුළුල් පරිවර්තනයක් බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී සිදුවෙනවා. මේ සෑම ක්ෂේත්‍රයක් තුළම පුළුල් පරිවර්තනයක් බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී සිදුවෙනවා. අද අපි සාකච්ඡා කරලා බලමු දරුවනේ, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුළදී ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රය තුළ සිදුවෙච්ච පරිවර්තන, එහෙම නැත්නම් වෙනස්කම් මොනවාද කියන එක පිළිබඳව ඔන්න මම ඉස්සලාම ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඉංග්‍රීසි පාලන සමය තුළදී මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ කවරාකාරයේ වෙනස්කම් සිදු වුණාද කියන එක පිළිබඳව ඔබ දන්නවා දරුවනේ, බ්‍රිතාන්‍ය ලංකාවට එන්න කලින්, ඒ කියන්නේ දරුවනේ ශ්‍රී ලංකාව යටත් විජිතයක් වෙන්න පෙර 1815ට පෙර ලංකාවේ තිබ්බේ භූපති කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයක්. කාටද දරුවනේ භූපති කියන්නේ? රජු. රජු කේන්ද්‍ර කරගත් රාජාණ්ඩු පාලන ක්‍රමයක් තමයි ලංකාවේ තිබ්බේ. ඒක ඔබ හොඳටම දන්නවා. අපි දන්නවා 1815දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුව ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වෙනකම් ලංකාවේ තිබ්බේ රාජාණ්ඩු පාලන ක්‍රමයක්. ඒක අපි පිළිගන්නවා. එහෙමනම් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වීමට පෙර ලංකාවේ තිබ්බේ රාජාණ්ඩු පාලන ක්‍රමයක්. මොකක්ද දරුවනේ රාජාණ්ඩු පාලන ක්‍රමය කියන්නේ? රජු කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයකට කියනවා රාජාණ්ඩු පාලන ක්‍රමය. ඒකේ විශේෂත්වය තමයි තනි රජවරයෙකු වටා තමයි බලය කේන්ද්‍රගත වෙලා තිබ්බේ. තනි රජවරයෙකු වටා තමයි බලය කේන්ද්‍රගත වෙලා තිබ්බේ. ඒක තමයි රාජාණ්ඩු පාලන ක්‍රමයක තියෙන විශේෂත්වය. නීති සම්පාදනය කිරීම, නීති ක්‍රියාත්මක කිරීම, යුක්තිය පසිඳලීම, මේ සියලුම දේ රජුගේ අභිමතය පරිදි තමයි දරුවනේ සිදුවුනේ. අන්න රාජාණ්ඩු පාලන ක්‍රමය. රජු කේන්ද්‍ර කරගත්ත පාලන ක්‍රමයක් ලංකාවේ තිබ්බේ. අනිතික දරුවනේ රජු පත්තුනේ කොහොමද? පෙරසිරිතට අනුව පාරම්පරිකව රජුපත් වෙන්නේ. එතකොට රජු කේන්ද්‍ර කරගත්ත පාලන ක්‍රමයක් තිබ්බා. ඒකට අපි කියනවා රාජාණ්ඩු පාලන ක්‍රමයක් කියලා. රාජාණ්ඩු පාලන ක්‍රමයක් තුර රජු පාරම්පරිකව තමයි පත් වෙන්නේ රජකමට. මෙන්න මේ වගේ පාලන ක්‍රමයක් තමයි ඉංග්‍රීසීන් ලංකාව යටත් කර ගැනීමට පෙර ලංකාවේ තිබ්බේ. නමුත් දරුවනේ 1815න් පස්සේ මේ රාජාණ්ඩු පාලන ක්‍රමය බිඳ වැටෙනවා. 1815න් පස්සේ මේ රාජාණ්ඩු පාලන ක්‍රමය බිඳ වැටෙනවා දරුවනේ. රජු කේන්ද්‍ර කරගත්ත මේ පාලන ක්‍රමය බිඳ වැටිලා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට අවශ්‍ය පදනම සැකසෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට අවශ්‍ය පදනම සැකසෙනවා 1815න් පස්සේ. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුළදී ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට අවශ්‍ය පසුබිම සැකසෙනවා. විශේෂයෙන්ම රාජාණ්ඩු පාලන ක්‍රමය බිඳ වැටිලා ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය වගේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලංකාවේ විධිමත් ලෙස ස්ථාපිත වෙනවා. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය වගේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලංකාවේ ස්ථාපිත වෙනවා බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියන එක ශ්‍රී ලාංකිකයන් හඳුනගන්නේ දරුවනේ බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී කිව්වොත් නිවැරදි. එහෙමනම් අපි දැනගන්නට ඕනේ ලංකාවේ යටත් විජිත පාලන සමය තුළදී සිදුවෙච්ච පුළුල් වෙනසක් තමයි දරුවනේ රජාණ්ඩු පාලන ක්‍රමය බිඳ වැටිලා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට අවශ්‍ය පදනම සැකසෙනවා. ඒ විතරක් නෙවෙයි, ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය වගේ අර බටහිර රටවල තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලංකාවේ ස්ථාපිත වෙනවා මේ යටත්විත පාලන සමය තුළදී. ඔන්න එක වෙනසක්, ලොකු ව්‍යූහාත්මක වෙනසක් ඒක අපි බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී දැක්ක. එතකොට ඊළඟට තවත් එකක් ඕගොල්ලොත් එක්ක මම සාකච්ඡා කරනවා නම්, ඉතා වැදගත් පරිවර්තනයක් මේ යටත්විත පාලන සමය තුළදී සිදුවෙනවා දරුවනේ. ඒ තමයි ව්‍යවස්ථානුකූල පාලන ක්‍රමයක් ලංකාවේ ආරම්භ වෙනවා. ඒ කියන්නේ දරුවනේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට අනුව රාජ්‍ය පාලන කටයුතු ආරම්භ වෙනවා බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී. ඔබ දැක්කනේ රාජාණ්ඩු පාලන ක්‍රමයක් තුළ රජුට ඕන විදිහට තමා රට පාලනය කරේ. නීති හැදුවෙත් රජු, නීති ක්‍රියාත්මක කළෙත් රජු, අවසානයේ දරුවනේ යුක්තිය පසිඳලුනෙත් රජු. රජුට ඕන විදිහට තමයි පාලන කටයුතු ගෙන ගියේ යටත් විජිතයක් වීමට පෙර. මතක තියාගන්න. නමුත් දරුවනේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වුණාට පස්සේ ව්‍යවස්ථානුකූල පාලනයක් ලංකාවේ ආරම්භ වෙනවා. ඒ කියන්නේ දරුවනේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට අනුව පාලන කටයුතු සිදුවෙන්ට පටන් ගන්නවා බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී. එහෙම තමයි වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී සිස්ටම් එක. රාජ්‍ය පාලන කටයුතු සිදුවේ යුත්තේ පාලකයාගේ අභිමතයට අනුව නොව, පිළිගත්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට අනුව. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට අනුව රාජ්‍ය පාලන කටයුතු කිරීම ආරම්භ වෙනවා බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී. ඉතින් දරුවනේ, නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් අපිට ලැබෙනවා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් අපිට ලැබෙනවා බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී. බ්‍රිතාන්‍යයන් විසින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් ලංකාවට හඳුන්වලා දෙනවා. ඒ අනුව පාලන කටයුතු සිදුවෙනවා. එතකොට අපි දන්නවා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් ලංකාවට හඳුන්වා දෙනවා බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී. ඊට පස්සේ ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් වල සඳහන් ආකාරයට පාලන කටයුතු ගෙනියනවා. ඒකට තමයි දරුවනේ කියන්නේ ව්‍යවස්ථානුකූල පාලනය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පදනම් කරගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය පාලන කටයුතු මෙහෙවන එකට කියනවා ව්‍යවස්ථානුකූල වාදය කියලා. අන්න ඒක ව්‍යවස්ථානුකූල පාලනය ආරම්භ වෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී. බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී තමයි මෙන්න මේ පාලන ක්‍රමය ආරම්භ වෙන්නේ. ඊළඟට දරුවනේ, එතෙන්දී අපිට නව ආණ්ඩු ක්‍රමයන් බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වලා දෙනවා. නව ආණ්ඩු ක්‍රමයන් බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වලා දෙනවා. ඔබට මම කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රමය පිළිබඳව, ඩොනමෝර ආණ්ඩු ක්‍රමය පිළිබඳව ඉතා විස්තරාත්මක ලෙස සාකච්ඡා කරා මතක ඇති. හරි, නව ආණ්ඩු ක්‍රමයන් හඳුන්වා දෙනවා බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී. මොනවාද දරුවනේ නව ආණ්ඩු ක්‍රමයන්? ඔබ දන්නවා කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, මැනින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, මැනින් ඩෙවොන්ෂය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් ලංකාවට හඳුන්වා දෙනවා බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී. අපි කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් දරුවනේ, කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි යටත් විජිත පාලන සමය තුළදී ලංකාවට හඳුන්වා දුන්න පළවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒ කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් ලංකාවේ විවිධ ශේත්‍ර තුළ පුළුල් වෙනස්කම් රාශියක් ඇති කරනු ලැබුවා. ඉතින් දරුවනේ, කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අතිශයින්ම වැදගත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්. ශ්‍රී ලංකා දේශපාලනික ඉතිහාසයේ නව පෙරලියක් ඇති වුණා කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමත් සමගම. අපි දන්නවා කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායක සභාවක් හඳුන්වා දුන්නා 15 දෙනෙකුගෙන් යුක්ත. ඒක තමයි ලංකාවේ පළවෙනි පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය. එතකොට කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙනවා 1833දී. 1833දී කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙනවා. ඊළඟට දරුවනි අපි දන්නවා 1910දී තවත් අලුත් ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දෙනවා, ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමය. 1910දී ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමය හඳුන්වා දෙනවා. ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමයේ යටතේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික සංඛ්‍යාව 21ක් දක්වා වැඩි කරනවා. 21ක් දක්වා වැඩි කරනවා. ඉතින් ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අනතුරුව ලංකාවට හඳුන්වා දෙනවා දරුවනේ තවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්, ඒ 1920දී හඳුන්වා දෙන මැනින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මැනින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, මැනින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ කියලත් අපි මේකට කියනවා. මැනින් ආණ්ඩු ක්‍රමයේ යටතේ ව්‍යවස්ථාදායකයේ සමාජික සංඛ්‍යාව 37 දක්වා වැඩි කරනවා. එතකොට බලන්නකෝ ඩොනොමු මේ යටත් විජිත පාලන සමය තුලදී නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් ලංකාවට හඳුන්වා දෙනවා. ඒ කරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පාලන කටයුතු මෙහෙවන්න පටන් ගන්නවා. අපි ඔකට කියනවා ව්‍යවස්ථානුකූල පාලනය. ඔන්න එහෙනම් මැනින් ආණ්ඩු ක්‍රමය හඳුන්වා දෙනවා 1920දී. ඊට පස්සේ දරුවනේ 1924 වෙනකොට අපිට හඳුන්වා දෙනවා දරුවනේ තවත් අලුත් ආණ්ඩු ක්‍රමයක්, මැනින් ඩෙවොන්ෂය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපිට හඳුන්වා දෙනවා. මැනින් ඩෙවොන්ෂය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපිට හඳුන්වා දෙනවා. ඒ යටතේ ව්‍යවස්ථාදායකයේ සමාජික සංඛ්‍යාව 49 දක්වා පුළුල් කරනවා දරුවනේ. මේ ආකාරයට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් හඳුන්වා දීම බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී සිදුවෙච්ච ප්‍රධාන දේශපාලන වෙනස්කමක්. ඊට පස්සේ තමයි දරුවනේ 1931 වෙනකොට ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලංකාවට හඳුන්වා දෙන්නේ. ඔබට මතක ඇති මං ඔබත් එක්ක සාකච්ඡා කරා, ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය කියලා කියන්නේ ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විකාශනයේ සම්ධිස්ථානයක්. ඇත්තටම කියනවා නම් ශ්‍රී ලංකාව තුළ පුළුල් වෙනස්කම් රාශියක් ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සිදු කරනවා. ඉතින් ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ ලංකා දේශපාලන ඉතිහාසයේ එක සංදිස්ථානයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම යටත් විජිත පාලන සමය තුළදී වෙනස්කම් සිදුවෙන්ට බලපාපු ආණ්ඩු ක්‍රමයක් තමයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එතකොට ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපිට හඳුන්වා දෙනවා 1931දී. ඉතින් ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලින් දරුවනේ ලංකාවේ මන්ත්‍රීවරුන්ට පාලනයට සම්බන්ධ වෙන්න වැඩි අවස්ථාවක් ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ට පාලනයට සම්බන්ධ වෙන්න වැඩි අවස්ථාවක් ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දෙනවා. ඒකම වැදගත්. මෙච්චරකල් ලංකාවේ මන්ත්‍රීවරුන්ට පාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න තිබ්බ අවස්ථාව බොහෝම අවමයි. නමුත් ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ලංකාවේ මන්ත්‍රීවරුන්ට පාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න වැඩි අවස්ථාවක් ලබා දෙනවා. ඒ තුලින් ලංකාවේ මන්ත්‍රීවරුන්ට පාලනය පිළිබඳව හොඳ පුහුණුවක් ලැබෙනවා. ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් ලංකාවේ මන්ත්‍රීවරුන්ට පාලනය පිළිබඳව හොඳ පුහුණුවක් ලැබෙනවා. ඉතින් ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය හුඟක් වැදගත්. අපි දන්නවා ඔබත් එක්ක මම සාකච්ඡා කරා දරුවනේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් ලංකාවට නිර්දේශ කරපු යෝජනා. එක, සර්වජන ඡන්ද බලය ලැබුණා, රාජ්‍ය මන්ත්‍රණ සභාවක් ලැබුණා, විධායක කාරක සභා ක්‍රමයක් ලැබුණා, රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක් හඳුන්වා දුන්නා, අමාත්‍ය මණ්ඩලයක් ඉස්සල්ලාම ලංකාවටවත් හඳුන්වා දුන්නා, ගැටලු සහිතව පැවති වාර්ගික නියෝජනය අහෝසි කරා, මේ වගේ අතිශයින්ම වැදගත් නිර්දේශ මාලාවක්, යෝජනා මාලාවක් ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ලංකාවට ප්‍රදානය කරනවා. මම මේ පිළිබඳව වැඩිදුර ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඔබ දන්නවා ඩොනමෝර ආණ්ඩු ක්‍රමයේ පිළිබඳව අපි පුළුල් ලෙස සාකච්ඡා කරා. පුළුල් ලෙස සාකච්ඡා කරා. ඉතින් දරුවනේ මේ ඩොනමෝර් වගේ ජනහිතකාමී ආණ්ඩු ක්‍රමයක් ලංකාවට ලැබෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී. එහෙනම් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් ලංකාවට හඳුන්වා දීම නිසා ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුල පුළුල් වෙනසක් ඇති වුණා බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී. ජනතාව දේශපාලනික වශයෙන් ප්‍රබෝධමත් වුණා. ජනතාව දේශපාලනික වශයෙන් ක්‍රියාශීලී වුණා. ජනතාව දේශපාලන කටයුතු වලට සම්බන්ධ වුණා බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී. එහෙනම් දරුවනේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුල මේ ආකාරයේ පුළුල් වෙනස්කම් රාශියක් සිදුවෙච්ච බව ඔබට පැහැදිලි වෙනවා. ඊළඟට දරුවනේ ඔන්න දැන් මම වෙනස්කම් කීපයක් කිව්වා. මොකද්ද පළවෙනි වෙනස? ඔව් පළවෙනි වෙනස තමයි දරුවනේ මෙතෙක්කල් ලංකාවේ පැවති රාජාණ්ඩු පාලන ක්‍රමයේ බිඳ වැටිලා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට අවශ්‍ය පදනම් සාධක, එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට අවශ්‍ය පදනම ලංකාව තුළ ස්ථාපිත වෙනවා බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී. දෙවැනි එක තමයි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් ලංකාවට හඳුන්වා දෙනවා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් ලංකාවට හඳුන්වා දීමත් සමගම ව්‍යවස්ථානුකූල පාලනයක් ලංකාව තුළ ඇති වෙනවා. මොකද්ද දරුවනේ ව්‍යවස්ථානුකූල පාලනය කියන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට අනුව රාජ්‍ය පාලන කටයුතු සිදු කිරීම ආරම්භ වෙනවා බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී. බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ඔන්න මං පුළුල් වෙනස්කම් දෙකක්, ඒ කියන්නේ ඉංග්‍රීසි පාලන සමය තුලදී ලංකාව තුළ සිදුවෙච්ච දේශපාලනික පරිවර්තන දෙකක් ඔබත් එක්ක පුළුල්ව සාකච්ඡා කරා. ඊළඟ පරිවර්තනය තමයි දරුවනි ඉතා විශේෂ පරිවර්තනයක්, ලංකාවට ඡන්ද බලය ලැබෙනවා. ලංකාවට ඡන්ද බලය ලැබෙනවා. අපි දන්නවා බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ඡන්ද බලය කියන එක ලංකාවට ලැබෙනවා. ඔබ දැක්කද බ්‍රිතාන්‍ය පාලන සමයට පෙර, ඒ කියන්නේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් වීමට පෙර ඡන්ද බලය කියලා එක මිනිස්සු අහලවත් තිබ්බේ නෑනේ. නමුත් බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන සමය තුලදී ශ්‍රී ලංකාවට ඡන්ද බලය ලැබෙනවා. අපිට ඉස්සලාම ඡන්ද බලය ලැබෙන්නේ ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. හැබැයි දරුවනේ ඒක සීමිත ඡන්ද බලයක්. හැමෝටම ඡන්ද බලය දුන්නේ නැහැ. ඊළඟට ඡන්ද බලය තවදුරටත් පුළුල් වෙනවා දරුවනේ මැනින් හා මැනින් දෙවන්ශය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ. මැනින් හා මැනින් දෙවන්ශය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ඡන්ද බලය පුළුල් වෙනවා ජනතාවගේ ඡන්දයෙන් තෝරා ගන්නා මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වෙනවා. ඒකනේ වෙන්න ඕනේ. මන්ත්‍රීවරු ජනතාවගේ ඡන්දෙන් තේරීපත් වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මන්ත්‍රීවරු තේරීපත් වෙන්න ඕනේ ජනතාවගේ ඡන්දෙන්. ඒ අනුව ජනතාවගේ ඡන්දෙන් මන්ත්‍රීවරු තෝරාපත් කරගන්නට පටන්. ඒ කියන්නේ පාලකයෝ ජනතාවගේ ඡන්දෙන් තෝරා ගන්නට පටන් ගත්තා. අපි ඒකට කියනවා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වෙනවා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුලදී. මහජන නියෝජිතයෝ ජනතාවගේ ඡන්දෙන් තේරීපත් වෙනවා. ඉතින් දරුවනේ ඡන්ද බලය හඳුන්වා දෙනවා බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී. ශ්‍රී ලංකාවට ඡන්ද බලය හඳුන්වා දෙනවා බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී. එතනින් දරුවනේ අපි දන්නවා එහෙනම් ඩොනමෝර ආණ්ඩු ක්‍රමයේ යටතේ ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබෙනවා. සර්වජන ඡන්ද බලය කියන්නේ දරුවනේ අවුරුදු 20කට වඩා වැඩි සියලු දෙනාට, අවුරුදු 20කට වඩා වැඩි සියලු දෙනාට ඡන්ද බලය ලබා දෙනවා බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී. ඉතින් බලන්නකෝ කොච්චර වැදගත් දේශපාලන පරිවර්තනයක්ද කියලා. ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් අවුරුදු 20කට වඩා වැඩි සියලූම පුරවැසියන්ට ඡන්ද බලය ලබා දෙනවා. ඡන්ද බලය ලබා දීම ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයකට හේතු වෙනවා දරුවනේ. ඡන්ද බලය ලබා දීම පුළුල් පරිවර්තනයකට හේතු වෙනවා. එහෙමනම් බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ලංකාවට ඡන්ද බලය ලැබෙනවා. මෙතෙක්කල් මිනිස්සුන්ට නොලැබිච්ච දේශපාලන වරප්‍රසාදයක් බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ලැබෙනවා. ඒ තමයි ඡන්ද බලය. ඡන්ද බලය ලැබීමත් සමග ජනතාවගේ ඡන්දයෙන් නියෝජිතයන් තෝරගන්න පටන් ගන්නවා. අපි ඒකට කියනවා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ඉතින් දරුවනේ බලන්නකෝ, ලංකාවට ඡන්ද බලය ලැබීම පවා කොච්චර දේශපාලන පරිවර්තනයක්ද කියන එක. එහෙමනම් බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී තමයි ලංකාවට ඡන්ද බලය ලැබෙන්නේ. ඩොනමෝර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂයෙන් අවුරුදු 20කට වඩා වැඩි සියලු දෙනාට ඡන්ද බලය ලැබෙනවා. ඔබ දන්නවා ඡන්ද බලය ලැබීම නිසා සිදුවෙච්ච යහපත් ප්‍රතිඵල මොනවාද කියලා. අපි එදා කතා කරා ඩොනමෝර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පුළුල් ලෙස ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබීම නිසා ඇතිවෙච්ච වෙනස්කම් මොනවාද කියන එක පිළිබඳව අපි පුළුල් ආකාරයට කතා කරා. විශේෂයෙන්ම ගොවිකම්කරු ජනතාවට ඡන්දය දාන්න අවස්ථාව ලැබුණා. ජනතාව තුළ දේශපාලනික ප්‍රබෝධයක් ඇති වුණා. දේශපාලන සමානාත්මතාවයක් ඇති වුණා. ඒ වගේම මහජන නියෝජිතයෝ ජනතාවගේ ඡන්දය බලාපොරොත්තුෙන් ජනතාව වෙනුවෙන් වැඩි වැඩියෙන් සේවය කරන්න පටන් ගත්තා. මේ වගේ යහපත් ප්‍රතිඵල රැසක් ඇති වුණා සර්වජන ඡන්ද බලය හඳුන්වා දීමත් සමගම. එහෙනම් දරුවනේ, බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ශ්‍රී ලාංකික සමාජය තුල පුළුල් දේශපාලනික පරිවර්තන වෙනස්කම් රැසක් සිදු වූ බව දැන් ඔබට පැහැදිලි වෙනවා නේද? රයිට්. එහෙනම් අපි පොඩ්ඩක් සාරාංශගත කරමු. බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුල සිදු වූ වෙනස්කම්. එක, මෙතෙක්කල් පැවති රාජාණ්ඩු පාලන ක්‍රමය බිඳ වැටිලා ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයේ පාලන ක්‍රමයක් ලංකාව තුළ ස්ථාපිත වෙනවා. ව්‍යවස්ථාදායකයේ, විධායකයේ, අධිකරණයේ වගේ බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලංකාව තුළ ස්ථාපිත වෙනවා. දෙක, නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් ලංකාවට හඳුන්වා දෙනවා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් ලංකාවට හඳුන්වා දීමත් සමගම ව්‍යවස්ථානුකූල පාලනයක්, ව්‍යවස්ථාවකට අනුව ගෙන යන පාලන ක්‍රමයක් ලංකාවේ ස්ථාපිත වෙනවා. තුන්වෙනි එක, ඡන්ද බලය අපිට ලැබෙනවා. ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය ලැබෙනවා බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී. ඉතින් දරුවනේ, බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සිදුවෙච්ච වෙනස්කම් තමයි මං ඔය ඔබත් එක්ක සාකච්ඡා කරේ. මෙවුවා යටත් විජිත පාලන සමයේ හොඳ ලක්ෂණ. යටත් විජිත වාදයෙන්, යටත් විජිතයෙන්, යටත් විජිතයක් පැවතීම නිසා, බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතීම නිසා අපිට ලැබිච්ච හොඳ දේවල් මේ අපි කතා කරේ. ඉතින් දේශපාලනික වශයෙන් ලංකාවේ විශාල පරිවර්තනයක් බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී සිදු වෙනවා. මං හිතනවා දරුවනේ, දැන් ඔබට පැහැදිලි ඇති 1815ත් 1948ත් අතර මෙන්න මේ කියන බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සිදුවෙච්ච වෙනස්කම් මොනවාද කියන එක පිළිබඳව මම මේකට අදාළ ආණ්ඩු ක්‍රම, විශේෂයෙන්ම මේ යටතේ අපි ගොඩාක් කතා කරන්නේ දරුවනේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සිදුවෙච්ච වෙනස්කම් යටතේ අපි ගොඩාක් කතා කරන්නේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් හඳුන්වා දීම පිළිබඳව. ඉතින් අපි ඒක පුළුල් ලෙස සාකච්ඡා කරා. අපි දැක්කා කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රමය, ක්‍රූමැකලම් ආණ්ඩු ක්‍රමය, මැනින් ආණ්ඩු ක්‍රමය, මැනින් ඩෙවන්ෂය ආණ්ඩු ක්‍රමය, ඩොනමෝර ආණ්ඩු ක්‍රමය වගේ නව ආණ්ඩු ක්‍රමයන් යටත් විජිත පාලන සමය තුළදී ලංකාවට හඳුන්වා දෙනවා. ඉතින් දරුවනේ, අපි එහෙමනම් මින් ඉදිරියට සාකච්ඡා කරමු බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී ලංකාවේ සිදුවෙච්ච ආර්ථික පරිවර්තන, එහෙම නැත්නම් ආර්ථික වෙනස්කම්. බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී ශ්‍රී ලාංකික සමාජය තුළ සිදුවෙච්ච ආර්ථික වෙනස්කම් මොනවාද කියන එක අපි ඊළඟට සාකච්ඡා කරලා බලමු.